ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 20ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමියනි, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අද දිනේදී යොමු කළ තිබෙනවා ජනාධිපතිතුමාගේ, අගමැතිතුමනිගේ, ඒ වගේම උපරමාධිකරණවල විනිශ්චකාරවරුන්ගේ, අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ රාජ්‍ය සේවා කොමිෂන් එක, අධිකරණ සේවා කොමිෂන් එක, පොලිස් කොමිෂන්, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානවිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, පාර්ලිමේන්තු ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා කාර්යාලය, පාර්ලිමේන්තු විපක්ෂ නායකතුමා කාර්යාලය, ඉලෙක්ෂන් කොමිෂන්, ජාතික විගණන කාර්යාලය, පාර්ලිමන්ට් ඔම්බුඩ්ස්මන් ඔෆිස්, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව කියන මේ වෑශීර්ෂ 25ට තමයි අපි අද මෙතන විවාද කරන්නේ. ඇත්තරම ගරු සභාපතිතුමීනි, දැන් අපි අමාත්‍යංශයක් වුණා නම් ඒ අමාත්‍යංශයක ඇමතිවරයා ඉන්නවා, ඒකත් එක්ක මහජනතාවත් එක්ක විශාල සම්බන්ධයක් හැදෙනවා. එතකොට මන්ත්‍රීවරු වුණත් උනන්දුයි මේ ඒ ඇමතිතුමාගේ විෂය සම්බන්ධ වාදයට සම්බන්ධ වෙන්න සටිකක් ජනතාවත් එක්ක සම්බන්ධ. නමුත් මෙතන තිබෙන ආයතන ගත්තොත් එහෙම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය ඇරුණහම ඉතාම විශාල කාර්යභාරයන් කරන ආයතන රාශියක් තිබෙනවා. ඒවා එතරම්ම ජනතාවගේ අවධානය යොමු වෙන්නේ නැහැ. මම හිතන්නේ මන්ත්‍රීතුමාලගෙත් එතරම්ම අවධානය යොමු වෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා මම ඇත්තටම වෙලාව අරගෙන හිතුවේ මේ අපි අද වාද කරන්නේ සල්ලි වෙන් කරලා තිබෙන ආයතන ගැන සඳහන් කළේ. මම මුලින්ම ගරු සභාපතිතුමනි ස්තුතිවන්ත වෙනවා මනෝකාංශ මැතිතුමාට එතුමාට තිබිච්ච කතා කරන්න තිබිච්ච අවස්ථාව මට කලින් ලබා දීම පිළිබඳව. ඒ වගේම මම කතාව ආරම්භයේදී ස්තුති කරන්න කැමැති සභානායක කාර්යාලයේ සභානායක ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට, ඒගොල්ලන් විශාල මාංශයක් දරලා යම්කිසි අපි පාර්ලිමේන්තුවේ මොන හරි හොඳ දෙයක් කරනවා නම් ඒකේ ඇත්ත ගරුත්වය යා යුතු වෙන්නේ ඒ කණ්ඩායමට. ඒ වගේම ආණ්ඩුපක්ෂ සංවිධායක කාර්යාලයේ නිලධාරී මණ්ඩලයට, ඒ වගේම පාර්ලිමේන්තුවේ පොදු කාර්ය මණ්ඩලයට අපි ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. මොකද අපිට තනියම මේ දේවල් කරන්න බෑ. ඒ නිසා ඒ වගේම අපි සතුටු වෙනවා පාර්ලිමේන්තුව විදියට තමයි. නමුත් අපි ආණ්ඩුවක් විදියටත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පැත්තෙන් සමහර ඉල්ලපු ඉල්ලීම් වලින් දැනට එකක් විතරයි මම හිතන්නේ පෙන්ඩින් තියෙන ඔය ලීව් එන්කැෂ්මන්ට් එක. නමුත් අනිත් ඉල්ලපු ඉල්ලීම් ඒගොල්ලන්ගේ ලබා දෙන්න අපි පොදුවේ පුළුවන් වෙලා තිබීම සම්බන්ධවත් අපි මෙතන සඳහන් කරගෙන යන්න කැමැති. ඉතින් ඒකදී අපි කියන්න කැමති ගරු සභාපතිතුමනි, මෙවර අයවැයෙන් විශේෂයෙන්ම මේ අනිකුත් ආයතන වැඩිපුර අවධානය ලක් නොවන කොමිෂන් සභා මේ සෑම අවශ්‍ය මුදල් වෙන් කළ තියෙන ඔබතුමා දන්නවා මේ ආයතන වලින් සුවිශාල කාර්යභාරයක් රටට සිදුවිය යුතු වෙනවා. එතන මේ අපිට නමුත් අපි දන්නවා මේ ආයතන වලින් හැම එකකින්ම ගැන අපිට කියන්න බැරි වුණත් සමහර ඒවායින් මම වෙලාව ගන්න නැහැ මොනවද කියලා කියන්න යන්නේ. නමුත් ඇත්තටම ඒ හරියාකාරව ඒ සේවය වෙන්නේ නැහැ. ඒ වයින් අවශ්‍ය කරන කාර්යක්ෂම ප්‍රොඇක්ටිව් විදියට මේ සමහර සේවාවන් වෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් අපි දැක්කා අල්ලස් සේවා අල්ලස් කොමිසම වුණත් මම කියන්නේ ඒක නිලධාරී මහතුරුන්ගේ සම්පූර්ණ වැරැද්දක් කියලා. නමුත් තිබිච්ච දේශපාලන ආශිර්වාදයේ මදිකමත් ඕනම ආයතනයකට බලපාන. නමුත් අපි දැක්ක පහුගිය කාලේ රට බංකොලොත් වෙනකන් අල්ලස් ගත රටක් නේ. රට වැටෙනකන් අල්ලස් ගත්ත පගා ගත්ත රටක අල්ලස්කම සමයේට පහුගිය කාලවලදී සිද්ධ වුණේ ඇත්තටම නිකන් අර පොඩි පොඩි මිනිස්සු සම්බන්ධ රඩු දාන්නත් ඒ වගේම විවිධ තාක්ෂණික හේතු මත අල්ලස්කම සමයේ ඉස්සරහට යන්න බැරි වුණා. ඒ නිසා අපි හිතනවා අල්ලස්කම සම කියන්නේ මහජනතාවට වග කියන ආයතනයක්. ඒකට පැහැදිලිවම මහජන මුදල් මේ රටේ පුංචි මිනිස්සුන්ගේ කවමදාක්වත් පගාවක් අරගෙන නැති සමහර විට ඉස්පීතාලේ දරුවා බලන්න යන්න පවා ලෙඩ වෙච්ච දරුවා බලන්න යන්න පවා සමහරට සිකියුරිටි රුපියල් 50ක් අල්ලස් දීලා යන්නේ මිනිස්සුන්ගේ බද මුදල් වලින් තමයි අල්ලස් කොමිසම දුවන්නේ. ඒ නිසා අපි අල්ලස් කොමිසමේ සියලුම නිලධාරී මහතුරු ඉල්ලා සිටිනවා අපේ කිසිම බලපෑමක් නැහැ. නමුත් මැන්ඩේට් එක කරනවා ජනතා අභිලාෂයක් තියෙනවා. ජනතා අභිලාෂයට උඩින් කවුරුත් නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටින අල්ලස් කොමිසමෙන් තමන්ගේ කාර්යභාරය මහජනතාව වෙනුවෙන් කරන්න කියලා මකෝ ස්වාධීන කරේම ඒ වෙනුවෙන් ඒවා ස්වාධීන කරන්න කරපු අරගලයක් මහජන අරගලයක් අතිවිශාල අවුරුදු ගානක අරගලයක්. ඒ වගේම ජාතික විගණන කොමිසම දැන් ජාතික විගණන සේවා කොමිසම ආරම්භ කිරීමට මේ පාර්ලිමේන්තුවේ මංගිතම මතක් කළ යුතු කියලා මායා දුන්න මහත්මයා වගේ හිටපු විගණකාධිපතිවරු සුවිශාල උත්සාහයක් ගත්තා. මම හිතන්නේ එතුමා මේ ස්වාධීන විගණන කොමිසමක් ඇති කිරීම වෙනුවෙන් අපේ පක්ෂ කාර්යාලයට වෙල් ඇති වෙනත් පක්ෂ කාර්යාලවලතුමා ගිහිල්ලා දුන්න දැනුවත් කරන්න සිය වතාවකටවත්. ඒත් එතුමා ඊට පස්සේ නෑ එහෙම නෙමෙයි මං කියන්නේ. ඊට පස්සේ එතුමා අපිත් එක්ක දේශපාලනයක් යම් ප්‍රමාණයකට කළා. ඒක ඇත්ත. නමුත් ඇත්තටම මං කියන්නේ ඒ වගේ මිනිස්සු උත්සාහය කර ප්‍රතිඵලයක් ලෙස තමයි ජාතික විගණන සේවා කොමිෂන් සභාව බිහි වුණේ. ඉතින් ප්‍රශ්නේ තියෙන දේ තමයි මේ ජාතික විගණන සේවා කොමිෂන් සභාව අපි හිතනවා විශාල වශයෙන් අපි අද වගත්තු මම මහා මාර්ග අමාත්‍යාංශය දරන්නේ. ඉතින් මහා මාර්ග අමාත්‍යාංශය මම හිතන්නේ ලංකාව බංකොලොත් වෙන්න වැඩිම වැඩ කොටසක් ඉටු කරපු අමාත්‍යාංශය. ඒකේන බිල් අස් ඒකේන කැබිනට් පේපර් වලට අස්සම් කරනකොට ගරු සභාපතිතුමියනි ඇත්තටම මේ ඇත්තටම ගරු සභාපතිතුමියනි බය හිතනවා. ඒ කියන්නේ විශාල වශයෙන් ඒවායේ වංචා දූෂණ සිද්ධ වෙලා තිබෙනවා. රට බංකොලොත් වෙන ප්‍රමාණය බිලියන් ගණන් කවදාවත් මහා මාර්ගයෙන් එන්නේ නැහැ. මිලියන් 10ක 50ක 250ක 500ක ඔක්කොම බිලියන් 10න් 15න් 20න් 25න් එහා වෙන්නේ. ඒකට ඒ නිසා අපි හිතන නිසා විගණන කාර්යාලයට ලොකු වගකීමක් තියෙනවා මහජන මුදල් ගන්න තැනක් විදියට. විශේෂයෙන්ම මේ වගේ දේවල් සම්බන්ධව ප්‍රමිතීන් හදලා දෙන්න ආතනවල මම ඒවා වෙලාව ගන්න. අපි මහා මාර්ග අමාත්‍යාංශ මුලින්ම අත්දැකීමක් තමයි අග්‍රීමන්ට්ස් මොනවා තිබුණත් මහා මාර්ග අමාත්‍යාංශයට අදාළ මහා මාර්ග ආයතනයට අදාළව තිබෙනවා ගරු සභාපතිතුමනි ක්ලේමින් ඉන්ඩස්ට්‍රි එක. يعني බිල් හදන්න වෙනම සමාගම් තිබෙනවා. එතකොට ඒ බිල් බොරු ක්ලේම්ස් හදන්න සමාගම් තිබෙනවා. ඔවුන් බිලියන 10 15 ක්ලේම්ස් හදනවා. ඒ පස්සේ ඒව තමයි ඊට පස්සේ ගෙනල්ලා කැබිනට් එකට අරවට මට තල්ලු කරා. ඉතින් බිලියන් නොකරපු වැඩකට බිලියන් 10ක ක්ලේම් එකක් ඉල්ලුවම ඊට පස්සේ අවුරුදු 3-4ක් තිස්සේ මේක අඩු කළා ආ බිලියන් 3කට අඩු කළා දුන්නා කියලා ෂේප් වෙනවා. ඉතින් බිලියන් 3 කියන්නේ වංචාව. ඉතින් අපි හිතනවා විගණන සේවා කොමිසම වගේ ඒවා මේ පිළිබඳව හරි ප්‍රමිතීන් හදලා දෙන්න ඕන. මෙන්න මේ ක්‍රමවේද අනුගමනය කළා තියෙනවා. අනිත් එක තමයි විගණන සේවා කොමිසම බලාපොරොත්තු වෙන කරු සභාපතිතුමීනි විශේෂම ෆයිනෑන්ෂල් ඔඩිට් විතරක් නෙමෙයි. අපි දන්නේ එතුමලා මේවා කරනවා කියලා. මැනේජ්මන්ට් ඔඩිට් එකක් කරන්නේ. අපි පහුගිය කාලේ කෝප් එකේ ඉන්නකොට අපි යෝජනා කළා මේ ආයතනවල දැන් අපි කැබිනට් අනුකමිටුවක් දාලා තිබෙනවා. මේ ආයතනවල තිබෙන අර එකම දේ කරන ආයතන ගොඩක් තිබෙනවා. සේවකයන් වැඩි ආයතන තියෙනවා, සේවකයන් නැති ආයතන තිබෙනවා. ඉතින් අපි හිතනවා මේ මැනේජ්මන්ට් පැත්ත අනිවාර්යයෙන්ම විගණන කොමිසම පැත්තෙන් යෝජනා කරන්න මෙන්න මේ දුර්වලතා තියෙනවා කියලා. ඔබතුමාලා බැලුවොත් එම රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒවා තියෙන කියුබිකල්ස් විතරයි. ඒවා කියුබිකල්ස් වලින් පිරලා තියෙන්නේ. එතකොට ඒ අතිවිශාල වියදමක් කරගෙන අර මොකක් ඇඩ්මිනිස්ට්‍රේටින් අවර් සෙල්ස් කියන එක තමයි තියෙන්නේ. ඒක කරන්න තියෙන්නේ වෙන වැඩක් කරන්නේ තමන්ට. එතකොට ඒවා අපි හිතන විගණන කොමිසම පැත්තෙන් ටිකක් අර බලසම්පන්න විදියකට මේවා පෙන්ලා දීලා වෙනස් කරන්න ඕන. සමහර දෙපාර්තමේන්තු තියෙනවා ඩිපාර්ට්මන්ට් හෙඩ්ස්ලා ඉන්නවා අතිවිශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුනේ සමහර ආයතන. මොකද ඒවා ඩිරෙක්ටර් කියලා දාගත්තට පස්සේ තමයි ඔක එක දේවල් හම්බ වෙන්නේ. ඒ නිසා වැඩ කරගන්න බැරි තරම් ඒවා ප්‍රශ්නයක් කළා තිබෙනවා. ඒ නිසා අපි ඔබතුමියට කියන්න කැමැති ඔබතුමිය හරහා සභාවට මේ ආයතනවල ඇත්තටම මැනේජ්මන්ට් ඔඩිට් එකක් අවශ්‍යයි. ඒ වගේම තමයි සමහර ව්‍යාපෘති සම්බන්ධව ඒවා කෙරෙනකොටම විශේෂයෙන්ම අඩු ගානේ බිලියන් 1කට 2කට වඩා වැඩි ව්‍යාපෘති වලවත් අපි විගණන කොමිසමෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා අමාත්‍යාංශ වලින් ඒක කෙරෙන විදිය බලන්න. මොකද අපිට අවශ්‍යයි ඕවර්සයිට් එක. අපි ඇවිල්ලා තියෙන හොරගම් කරන්න නාස් කරන්න නැති ආණ්ඩුව. එතකොට අපිට කතරගම දෙයියන්ට වගේ S12ක් නැහැ. ඉතින් ඒ නිසා අපි හිතනවා අදූෂිත විපක්ෂයක්, අදූෂිත විගණන කොමිසමක්, අදූෂිත නිලධාරී පද්ධතියක් අපිට අවශ්‍යයි අපේ මැන්ඩේට් එක කරන්න. අපිට ඔක්කොම තේරෙන්නේ. ඒ නිසා අපි ඒකයි විගණන කොමිසමෙන් අල්ලාස් කොමිසමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම National Procurement Commission එක තියෙනවා. ඊට බලාපොරොත්තු වෙනවා. එකනේ එතුමාලා චන්දිල්ලිය නැතුණාට ජනවරමක් තියෙනවා. ජනවරමට වඩා කවුරුත් උඩින් නැහැ. අපි ඒකයි බලාපොරොත්තු වෙන්නේ මේ කමිෂන්ස් වලින්. ඒක අධිකරණයට උනත් අදාළයි, ඉලෙක්ෂන් කමිෂන් එකට උනත් අදාළයි, ඕනම කමිෂන් එකට අදාළයි. පොලිස් කමිෂන් එකට වෙන්න පුළුවන් ඕනම කමිෂන් එක. නිකන් මයිකාර්මයි පැට්‍රෝල් වගේ ඉන්න බෑ. මොකද අද මිනිස්සු හැමදාම ප්‍රශ්න කරන එක ඇත්ත. මිනිසුන්ට අයිතියක් තියෙනවා ප්‍රශ්න කරන්න. මොකද ඒගොල්ලන්ගේ රට මේක. ඒගොල්ලන්ගේ රට ඒගොල්ලෝ තමයි බදු ගවන්නේ. අපි 225 දෙනාක වෙන බදු ප්‍රමාණය බොහොම අඩු ප්‍රමාණයක්. ඒ නිසා මම හිතනවා ඉතාම වැදගත් ආයතන පද්ධතියක් ගැන තමයි අපි කතා කරන්නේ. නිසා අපි හිතනවා මේ ආයතන ජනතාවට වග කියන ආයතන බවට පත් විය යුතු තමයි. අපිට කියන්න බෑ ඒ ආයතන දැන් මේ ආයතන ඔක්කොම දැන් ළඟදී කතානායකතුමා පිහිටෙව්වා කන්ස්ටිටියුෂනල් ඇෆයර්ස් පාර්ලිමන්ටරි කමිටිය එක අපිට පුළුවන් මේ ආයතන සුවඳ මට්ටමින් ගෙනල්ලා ඒගොල්ලන් එක කතා කරන්න මොනවාද ප්‍රශ්න මොනවාද ඔබතුමාලා කරන්න කියලා. නමුත් මේ ආයතනට වගකීමක් තිබෙනවා. මොකක්ද? මේ ආයතනට වගකීමක් තිබෙනවා ගරු සභාපතිතුමනි මහජනතාවට වග වෙන විදියට තමන්ගේ වැඩ කටාව හදාගන්න. මොකද ඒක අතිශය වැදගත්. එහෙම නැතුව අර දැන් මන්ත්‍රීවරු මොනවා වුණත් ඒගොල්ලන් බැනුම් අහනවා මඩත් කනවා ඇත්තට ද්වේෂණ ලක් කරනවා අඩු ගාන අවුරුදු 5කට සැරයක් මිනිස්සු ඉස්සරහට යනවා. හැබැයි මේ මේවට පත් වෙන සමහර නිලධාරීන් එහෙම නෙමෙයි පත් වුණාට පස්සේ යාලා අවුරුදු 30 40 එක දිගට ඒක ඉන්නවා. ඒගොල්ලොත් වග වෙන්න ඕන ඇත්තට. ඒ නිසා අපි හිතනවා අපි මේ ආතන වලට උපරිම සාධීනත්වය සහ අවශ්‍ය කරන සම්පත් රාජ්‍ය අවශ්‍ය කරන ගරුත්වය පිළිගැනීම අපි ලබා දෙන්න. ජනාධිපතිතුමාගේ පැත්තෙන් ගත්තත් අගමැතිගිනි පැත්තෙන් ගත්තත් අපි මේ රෙස්පෙක්ට් එක ඒ අවශ්‍ය කරන සම්පත් අපි ලබා දෙනවා. හැබැයි ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒකට අදාළ කරන මහජන සේවය. මහජන සේවය මැන්ඩේට් එක තේරුම් අරගෙන කරන්න ඕනේ. ඒක අන්න ඒක තමයි මම හිතුවේ අපි වැඩිපුරම මේක ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ගරු සභාපතිතුමීනි අපේ ප්‍රතිපත්තීන් වලට සහමුලින්ම විරුද්ධ අය ඒ ප්‍රතිපත්තීන් ගැන විවේචනයක් කරන්නව නම් කරන්න ඕනකම තියෙන්නේ තමන් ඒ ප්‍රතිපත්තිය දරනවා. තමන්ගේ පාලනයන් වලදී ඇතිතරම් නිර්නිවාස නාස්ති කළා ඇතිතරම් වංචා දූෂණ කළා ඇතිතරම් සම්පත් නාස්ති කරලා මේ ඔක්කොම කරලා ඉවරයිලා දැන් අපි අපේ උමනාවක් මත සහ අපි ජනතාවට වග කියන පිරිසක් විදියට රට බංකොලොත් වෙලා තියෙන අවස්ථාවකදී අපි ගත්ත තීරණ ප්‍රමාණයක් තියෙනවා. ඒක තමයි අපි අධිසුඛෝභෝගී වාහන පාවිච්චි කරන්නේ නැහැ කියලා කියන්නේ අපිට වැඩ යන්න බැරි කමක් නිසා නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම පෞද්ගලිකව ඒ වගේ යාන වාහන තියෙන මන්ත්‍රීවරුත් මෙතන අපේ ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට ඒක මාරණය. අපිට කොහොමත් වාහන ඉස්සරහ ඉඳන් ෆොටෝ ගහලා හදාගන්න පෞරුෂයක් ඕනේ නෑ. අපි එච්චර ලොස් නෑ. ලොකුම තියෙන Mercedes series එකේ ඉස්සරහ ෆොටෝ එකක් ගහගන්න BMW 7 series එකක් ඉස්සරහ ෆොටෝ එකක් ගාලා අපිට පිස්සු නෑ එහෙම. ඒ වගේම තමයි ඒ නිසා අපිට මාරණය ඒවා. තිබුණත් එක නැතත් එක. නමුත් දැන් අපි හදාගත්ත ප්‍රතිපත්තීන් නිකන් අර මේ ඕගොල්ලෝ මාදි වෙලත් ඉන්න දෙපා ඕගොල්ලෝ මන්ත්‍රීවරුන්ටත් නිල නිවාස ඕනේ නැහැ. කවුද මේ කියන්නේ? එයා නිල නිවාසයක් තියනවා නේද? අපි දන්නේ විපක්ෂ නායකතුමා නිල නිවාසයක් තියනවා. ආ? රාජපක්ෂ පවුල එකද? ඒ රාජපක්ෂ පවුලට මක් හරි එකක් තියනවා. ඒ නිසා මම කියන්නේ ගරු සභාපතිතුමීනි අපි කරන කැපවීම තමන් ඊට වඩා වැඩි කැපකිරීමක් කරන කෙනෙක්ට අපි කැමති ඒ විවේචන බාර ගන්න. හැබැයි කරන්න තියෙන හැම නාසියම කරලා හැම විනාශෙම කරලා ඊට පස්සේ අරගෙන වෙලා කියනවා අපේ මන්ත්‍රීරුන්ට නිල නිවාස අපේ අමතුරුන්ට නිල නිවාසෙ ඉන්න බැරි කමක් නේ. ඒගොල්ලෝ මොස්ට් සූටබල් ඇයි? ඒගොල්ලෝ බොහොම අවංක ජෙනුවින් විදියට මේ දේශපාලනය කරලා පාපාට්ටිය. අපි දන්න කොළඹ කිරුළපනේ ගෙවල් තියෙන ඇමතිවරු මම විද්‍යාන් ඇමති නියෝජ්‍ය ඇමති දෙනකොට ගරු සභාපතිතුමනි මම මේ නම කියන්න හොඳ නැහැ. මම ඇමතිතුමා තමයි මිනු නිසා හිටපු තැපැල් ඇමති කෙනෙක්. කිරුළපනේ ගෙදර තියෙනවා. එයා නිල නිවාසයක් ගත්තා. නිල නිවාසෙ ගන්නකම් ඔය 2003-04 කාලේ දුන්නා මට මතකයි රුපියල් ලක්ෂයක් දෙකක් දුන්නා ඇමති කෙනෙක්ට නිල නිවාසෙ එනකම්. මොකද්ද වුනේ? තමන්ට නිල නිවාසෙ ලැබුණේ මාස 3ක් පරක්කොලා කියලා තමන් හිටපු ගෙදරට අර රුපියල් ලක්ෂ ගත්තා. ඒ වගේ තුට්ටු දෙකේ පොරවල් ඕගොල්ලන් එක්ක ඉන්නවා. ඔක්කොම එමන වෙන්න පුළුවන්. ඔක්කොම වෙන්න පුළුවන්. මම ඒක කියනවනේ. ඕගොල්ලන් එක්ක ඉන්නවා. ඒක කියන්න මම බය නැහැ. ඒ නිසා අපිත් එක්ක නැහැ. අපිත් එක්කම ඉන්න බෑ. ඒ නිසා මම කියන්න හැදුවේ ඒකයි. අද මම කියන්නේ මාධ්‍ය නිවාස සම්බන්ධ අපි කතානායකතුමාටත් කිව්වා. මාධ්‍ය නිවාස සම්බන්ධ අපි කතානායකතුමාටත් කිව්වා. ඒ නිවාසය ඇත්තටම අලුත් වැඩියාවිය යුතුයි. ඒ අලුත් වැඩිය මම මේ කියන්න හැදුවේ අපි කරන කැපවීම නිකන් කෝචොක් කර කර. يعني මට තේරෙනවා මේ මෙන්ටලිටි එක මොකක්ද කියලා. හරිද? එයාට නිල නිවාසයක් තියෙනවා. එයාට නම් කොළඹ ගොඩක් ගෙවල් තියෙනවා. ගරු කතානායක සභාපතිතුමනි. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේකයි අපි කරන කැපකිරීමේ පරමාර්ථය අපි දන්නේ. ඒක තේරුම් ගන්න බැරි එක ඔබතුමාලගේ ප්‍රශ්නයක්. හැබැයි නිකන් ඒක ජෝක් කරන් අපි ඒක ප්‍රචාර ප්‍රචාරට කරන දෙයක් නෑ. අර එහෙනම් 1997 ඉඳන් මේක ප්‍රචාරට වෙන්න ඕන. 97 ඉඳන්ම ප්‍රචාරයට එන්න ඕනේ. මේ මිනිස්සෙක් තමන්ගේ ජීවිත කාලෙම දෙයක් කරනවා නම් ඒක ප්‍රචාරයට වෙන්න බෑ. ඒ නිසා අද ඔබතුමාට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඔබතුමාලා විවේචනය කරන්නේ, ඔබතුමාලා පිළිගන්නේ ඔබතුමාලා කරමින් ඉන්න දේවල්ම තමයි. ඔබ ඔබතුමාලා කැමති දේවල් තමයි ඔබතුමාලා අපිට විවේචනය. ඒක තමයි ඔබතුමාලට ඒක අදාළ නෙමෙයි. ගරු ඒ නිසා අපිට ගරු සභාපතිතුමීන් අපිට නම් ලැජ්ජාවක් තියෙනවා මහජන මුදල් නාස්ති කිරීම සම්බන්ධ. මම අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේදී ගරු කතානායකතුමාගේ එතුමාගේ යෝජනාවක් අනුව එතුමා යෝජනා කළා. මොකද පාර්ලිමේන්තුව වගේ කියනවා ජනතාවට ඔක්කොටම වඩා අපි 225 දෙනා විතර ජනතාවට වගේ කියන්නේ මම හිතන වෙන කවුරුවක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ වුණත් මුදල් පරිපාලනය හරියාකාරව සිද්ධ වෙනවාද කියන එක බලන්න ඕනේ. ඒ නිසා අපි ස්ටාෆ් ඇඩ්වයිසරි කමිටි එකේ ඩිසිෂන් එකක් ගත්තා. මොකක්ද මේ ඔඩිට් එකක් කරා. දැන් මම හිතන්නේ ඔඩිට් එක කරගෙන යනවා. දැන් අපි කතානායකතුමාගෙන් අපි ලිඛිතව ඉල්ලුවා ඕනම කෙනෙක්ට ඉල්ල ගන්න පුළුවන්. මේ කතානායකතුමාලා කොහොමද මේ පහුගිය කාලේ තමන්ගේ වියහෙදම් කරේ කියලා. මොකද කරු සභාපතිතුමීනි දැන් මෙතන තියෙන දේ තමයි පාර්ලිමේන්තු ආදර්ශමත් නොවි අපි කොහොමද රට ආදර්ශමත් කරන්නේ. මේකට දැන් සමහර ටෙලිවිෂන් නාලිකාවල දාන්නේ රට හදන තැන කියලා. ඉතින් මම මගේ වෙලාව ඉවර වෙන නිසා මම ඔබතුමාට මේක කියන්න කැමති. දැන් අපි කතානායක නිල නිවස තිබෙනවා. ඒක හරියාකාරව ඒක ආරක්ෂිතව නඩත්තු වෙනවා. මොකද කතානායක නිල නිවසක්. නමුත් ඒක අපේ වර්තමාන කතානායකතුමා ඉන්නේ නැහැ. දැන් ඔබතුමියට ගත්තොත් මේකේ සාමාන්‍ය මීට කලින් 2024 නොවැම්බර් දක්වා ගත්තොත් ගරු කතාන සභාපතිතුමීනි 70ක් ඉන්න ස්ටාෆ් එක 70ක් ඉන්න ඒ බංගලෝ එක විතරක් බලාගෙන ඒ වියදම් ඔක්කොම වාර්තා මේ ඔඩිට් එකෙන් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමී. ඔබතුමිය බලන්න මම හැන්සාට් කරනවා. දැන් මෙතන තිබෙනවා හිටපු කතානායකතුමා, හිටපු නියෝජ්‍ය කතානායකතුමා සහ ඕන කෙනෙක්ට මේක ඉල්ල ගන්න පුළුවන් මම හිතන්නේ අවශ්‍ය නම් මම හැන්සාට් කරනවා කොහොමත් මේ ඔඩිට් එකෙන් ආපු දේවල්. හිටපු කතානායකතුමා පාවිච්චි කළ තිබෙනවා ගරු කතාන ගරු සභාපතිතුමී 2024 ජනවාරි පළවෙනි ඉඳලා 2024 සැප්තැම්බර් 24 දක්වා ගරු මන්ත්‍රීතුමනි වාහන 9ක් පාවිච්චි කළ තිබෙනවා හිටපු කතානායකතුමා. එතුමාගේ මාස 9 ෆියෝල් කෝස්ට් එක විතරක් මිලියන් 33යි. ලක්ෂ 334යි. මාස 9ට. ඒ කියන්නේ සාමාන්‍ය එක මාසයකට ලක්ෂ 40කට ආසන්න එතුමා තෙල් ගහලා තියෙනවා. ඊට පස්සේ ගරු සභාපතිතුමීනි හිටපු නියෝජ්‍ය කතානායකතුමා. එතුමාගේ එතුමා වාහන 6ක් පාවිච්චි කළා තිබෙනවා. ලක්ෂ 135යි මාස 9ට එතුමාගේ තෙල් බිල. ඊට පස්සේ හිටපු DCC එතුමාගේ තෙල් වියන් වාහන 4ක් පාවිච්චි කළා තියෙනවා. ලක්ෂ 72යි ගරු සභාපතිතුමී. එතකොට මේ තමයි තෙල් වලින් ගත්තොත්. එතකොට දැන් 23 මේ විදිහටම තමයි. ඒ වගේම තමයි දැන් අපි ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ දැන් මේ විදිහට තමයි මේගොල්ලන් මේවා පාවිච්චි කළා තිබෙන්නේ. තව ඔබතුමාට ගත්තොත් එහෙම දැන් අපි ඒකම ගත්තොත් එහෙම වර්තමාන කතානායකතුමා නියෝජ්‍ය කතානායකතුමා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමී ගත්. මෙතන තිබෙනවා ගරු සභාපතිතුමීනි 2025 ජනවාරි 1 ඉඳලා ජනවාරි 31 දක්වා වර්තමාන කතානායකතුමාගේ තෙල් වියදම 218,000. කලින් කතානායකවරයා සාමාන්‍යයෙන් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් මාසයකට වර්තමාන කතානායකතුමා 218,000. ඒ වගේම හිටපු වර්තමාන නියෝජ්‍ය කතානායකතුමා එතුමා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් 23,000 තෙල් වියදම. වර්තමාන නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමී 81,000 තෙල් වියදම. තේනසා ෂෙඩ් එකක් කරාද කියලා තමයි හොයන්න වෙන්නේ දැන් හිටපු කට්ටිය. ජගත් විද්‍යාන මන්ත්‍රීතුමාගේ බස්වල තෙල් ටිකක් ගහගන්ති. තේනසා මෙන්න මෙහෙම තමයි කරු සභාපතිතුමනි මේගොල්ලන්ගේ වියහෙදාන ලයිස්තුව තියෙන්නේ. ඉතින් මේවා කියනකොට අපි නිකන් අර අපිට කිසිම අත්කල මතානියෝගයක් නැහැ. අපි අපේ සල්ලි වලින් අපිට සල්ලි තියෙනවා නම් ඒවයි විනෝද වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ මිනිස්සු ඕන වාහනයක් ගත්තාම අපිට මොකද තමංග සල්ලි. මේගොල්ලෝ ගරු සභාපතිතුමී මම මේ කියන්න හිතුවේ නැහැ. නමුත් දැන් මේ අර මේ කියන්නේ මේ ජනතාව අපේ රටේ ජනතාවගෙන් 156ක් ඉන්නේ ආර්ථික වශයෙන් අසරණ වෙච්ච දුප්පත් මිනිස්සු ඉන්නේ. එහෙම රටකනේ දැන් මේ 134ක තෙල් ගහන්නේ මාස 9කට. ඒ වගේම කරු සභාපතිතුමීනි මෙතන තිබෙනවා ඒත් හිටපු කතානායකලගේ. මොකද මේගොල්ලෝ ඉන්නේ හරිම ෆුල් සූට් ජෙන්ටල්මන් වගේ ඉන්නේ. හැබැයි හැම දෙයක්ම කරන්නේ කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ. ගෙදරට ගෙනියන්නේ මේ මිනිස්සුන්ගේ සල්ලි. ඔබතුමාට බලන්න මේ තියෙන්නේ ගරු කතානායක ගරු සභාපතිතුමීනි monthly food item cost honorable speaker official account 2023 and 2024 මම හැන්සාක් කරනවා. මේ බලන්න 126යි බංගලෝ එකේ කෑම වේද. ඊට පස්සේ ඒ 2023 2024 132යි. මෙතන පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩලයේ ඉන්නවා. මොකද මෙතන
මාගේ කාලය අවසන්යි ගරු මන්ත්‍රීතුමා.
තව විනාඩියක් දෙයි. හරිද? ඉතින් ඒ නිසා දැන් මෙතන පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ සමහර සේවක මහතුරු දන්නවා මේ සමත් පාර්ලිමේන්තුවේට අයිති කෑම ඒ අමුද්‍රව්‍ය පවා ඉතාම නිඳිත ආකාරයට බිල් දාලා ගෙනියනවා ගෙවල්වල. මේ හිටපු ලොක්කෝ හිටපු කතානායකල හිටපු නියෝජ්‍ය කතානායක. ඒ තරම් තර්ඩ් ක්ලාස්. ඉතින් ඒ නිසා මම දැන් අපේ වර්තමාන කතානායකතුමාගේ මොකක්ද තත්ත්වය? ජනවාරි මාසයේ සම්පූර්ණ වියදම 33,000. ඉතින් ඒ නිසා අපි පෙන්නලා තිබෙනවා ගරු සභාපතිතුමීනි අපි දේශපාලන වශයෙන් අපි දේශපාලන හිඟන්නු නෙමෙයි. අපිරණ ලැජ්ජයි මහජන ධනෙ මෙහෙම පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ නිසා ඒකෙන් කියවෙන්නේ නැහැ අපි මේක සම්පූර්ණයෙන්ම නිකන් සියරා ලියොන් ලෙවෙන් එකට ගේන්න හදන එක නෑ. අපි ආර්ථිකය දිනුනොත් එක්ක අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරුන්ගේ නිලධාරීන්ගේ සෑම කෙනාගේම ඒගොල්ලන්ට දෙන්න තියෙන මීට වඩා හොඳ පහසුකම් තියෙනවා අපි දෙනවා. හැබැයි ලංකාව දුප්පත්ලා තියෙද්දී කතානා කළා නියෝජ්‍ය කතානා කළා අරගොල්ලෝ මේගොල්ලෝ ඇමතිලා ජනාධිපතිලා හිටපු ජනාධිපතිලා ඒගොල්ලන් මෙහෙම සල්ලි නාස්ති කරන එක මම හිතන්නේ ඒක වැරදි. ඒ නිසා තමයි අපි ජනවරමට අනුව මේ කරුණ ඉදිරිපත් කරේ. අපි බය වෙන්නේ නැහැ. අපි පොඩ්ඩක්වත් බය වෙන්නේ නැහැ. මහජනවරම ක්‍රියාත්මක කරන්න කරන ජෝක් වලට ඒ ජෝක් වලට අපි ජෝක් වලින් මෙතන උත්තර දීලා ප්‍රායෝගිකව අපි අපේ භාවිතාවෙන් මහජනමලා ඉතුරු කරලා මහජනතාවට සේවය කරනවා. බොහොම ස්තුතියි මෑතනිය ඔබතුමියා අසාලා.